අපිට ඇස් වලට පේන්න බෑනේ ඇස් වහගෙන ඉන්නකොට. ඒකට දැන් කකුල රිදෙනවා දැනුනොත් එහෙම හිත කියනවා කකුල රිදෙනවා කියලා. නේද? ඔව්. අපි දැනගත්තු දේ දැනගත්තේ කොහොමද කියලා තමයි අපි නුවණින් මෙනෙහි කරන්නේ. දැනගත්තු දේ දැනගත්තේ කොහොමද කියලා නුවණින් බලනවා. හරි දැනුවත් වීමක් නෑනේ. නේද? ඒක දැනුවත් වීම ඉබේ නෙමෙයිනේ. එහෙම දැනගන්න හේතු උනේ මොනවද? කොහොමද ඒක දැනගත්තේ? කියන එක තමයි නුවණින් බලන්නේ. හරි. හරි එතන පැහැදිලිවම පේනවා භාවනා කරද්දි ඇස් වහගෙන හිටිය හින්දා ඇහැට පේන්න විදිහක් නැහැ. කකුල රිදෙනවා කිව්වට කකුල ඇහැට පේන්න විදිහක් නැහැ ඇස් දෙක වහගෙන නෙමෙයි. නේද? ඒ වුණාට අපි දැනගෙන තියෙනවා රිදෙන කකුලක් ගැන. ඒක තියෙන තැනත් දැනගෙන තියෙනවා. මේ ඉරියව්ව වෙනස් කළොත් සමහර විට රිදීම නැති වෙනවා කියලා දැනගෙන තියෙනවා නේද? ඇල්ලුවොත් අහු වෙනවා කියලා දැනගෙන තියෙනවා නේද? ඉස්සෙල්ලා දැනගත්තු ටික අඳුර ගන්න. මොන ඔය වගේ දේවල් ටිකක් දැනගෙන තියෙනවා. එළියේ තියෙන කකුලක් ගැන දැනගෙන තියෙනවා. තව තව ඒවා සමහර විට දන්නවා. ඔක හැදිලා තියෙන්නේ ලේ මස් නහරට ඕවා එකතු වෙලා. සමහර විට ඔය ලේ යන්නේ නැතුව තමයි මේ ඉරිවටිලා හරි රිදෙනවා හරි වෙලා තියෙනවා. වගේ එක එක ඒවා හිත කියනවා නේ. දැන් පළවෙනි දේ ඔය උනේ මොකද්ද කියලා දැන් නුවණින් බලන්නයි හදන්නේ. ඒක ඉස්සෙල්ලා අඳුරගන්න හිත කියපු දේවල් ටික. මේ දැනගත්තු දේවල් ටික. මෙන්න මේ මේ මේවා ටික දැනගෙන තියෙනවා. ශරීරේ කොටසක් තියෙනවා කියලා දැනගෙන තියෙනවා. ඒක තියෙන්නේ කොතනද කියලා දැනගෙන තියෙනවා. ඒකෙන් තමයි මේ රිදීම එන්නේ කියලා දැනගෙන තියෙනවා නේද? ගොඩක් දේවල් දැනගෙන තියෙනවා. හැබැයි තාම ඉන්නේ ඇස්පියාල නේද? දැන් දැනුවණක් එන්න ඕන. මොනවා හරි දැනුවත් වුණා නම් ඔය හිතක් හැදිලා විඥානෙකින් තමයි ඔය කියලා තියෙන්නේ නේද? වෙන දැනගන්න විදිහක් නැහැ. තෝට එන්න දැන් බලන්න ඕන විඤ්ඤාණ වලට පහළ වෙන්න බෑ ආයතන නැතු. ආයතන එක්කමනේ හිතක් පහළ වෙන්නේ. දැන් අඳුර ගන්න ඕන ඔය දේවල් ටික කියන්න උදව් වුණ ආයතන මොනවද? අපි පැහැදිලිව දන්නා ඇහැ වෙන්න බෑ. ඇහැ පියාගෙන නෙමෙයි. නේද? මොන ආයතන වලින්ද ඔය ටික කියලා තියෙන්නේ? කාය ආයතනෙන් දැනිලා තියෙනවා නේද? රිදෙනවා දැනිලා තියෙන්නේ කාය ස්පර්ශය. කියන්නේ පොට්ටබ්බ සංඥාව කියන්නේ කාය ස්පර්ශය. කියන්නේ කාය විඥානය අටගෙන තියෙනවා. ඒකට කාය විඥාණයට දෙන්න පුළුවන් ඒ ස්පර්ශයක් නැත්නම් පොට්ටබ්බයක් ගැන සංඥාවක් විතරයි. කාය විඥාණය ඒකට ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව තමයි ඔන්න දැනගෙන තියෙන්නේ. ඒ වේදනාවේ රූප තියෙන්න පුළුවන්. එහෙනම් දැන් ආයතන ගැන නුවණ පිහිටනවා. වේදනාව කියන එකේ රූප තියෙන්න බෑ. වේදනාව කියන්නේ චෛතසිකයක් විතරයි. හිත දැනගන්න නාම ධර්ම වේදනාව කියන්නේ. හරි. වේදනාව කයට අයිති කිව්වොත් ඒ අපේ ලෝකෙට අයිති පුරුද්දට කියපු දෙයක් මිසක් ඇත්ත ඇති හැටි නෙවෙයි. දැන් නුවණක් තියෙන්න ඕන වේදනාව කියන්නේ රූපයක් නෙවෙයි. වේදනා කියන්නේ චෛතසික. අපි අහලා තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ටික දන්නවනේ. ඒතර වේදනාව කියන්නේ සතර මහා ධාතුද? වේදනාව කියන්නේ හිතේ තියෙන චෛතසිකයක්. හිත දැනුවත් කරන එක විදියක්. වේදනාව අපි දන්නවා ජාති තුනකුත් තියෙනවා නේද? සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්කම සුඛ වේදනා. ওই තුනෙන් එකක් තමයි වේදනාවක් කියන්නේ. ඒවා කැමැති වෙන්න පුළුවන්, අකමැති වෙන්න පුළුවන්. මැදහත් අපි ගණන් ගන්න ඇති වගේ වෙන්න පුළුවන්. එතකොට දැන් රිදෙනවා කියනකොට අපි දන්නවා දුක්ඛ වේදනාවක් කියන ගතිය. විඥානේ දැනගෙන තියෙනවා. එච්චරයි. දුක්ඛ වේදනා ස්වභාවයක් තියෙනවා කියලා හිත කියනවා. ඒ කාය ස්පර්ශයෙන් නිසා ඇති වුණ හිත. නේද? එතකොට ඉතුරු ටික දැනගත්තේ කොහොමද? ආ කලින් කියපු විස්තර ටික. ඔය රිදෙන්නේ කකුල, ඒ කකුල හැදිලා තියෙන්නේ මෙහෙමයි, ලේමස්නහරට වලින් මේකට ලේ ගිහින් නැතුව තමයි ඔහු රිදෙන්නේ. නැත්තම් මේක විදිහට තියාගෙන ඉඳලා ඔබ ශරීරයේ කොටසක් මේක දිගහැරියොත් ඔක වේදනාව අයින් වෙනවා. ඔය විස්තර ගොඩාක් කියනවා නේද? කවුද ඔය ටික කියලා තියෙන්නේ? දැන් ඔන්න තේරුම් ගන්න ඕන මනසෙන් තමයි ඔය ටික කියලා තියෙන්නේ. හිතෙන්. නේද? ඒක හිතෙන් කියන්නේ හිත දැනුවත් වෙන දේවල්. හිත දැනුවත් වෙන්නේ මනෝවිඤ්ඤාණය. හිත දැනුවත් වෙන්නේ මනෝවිඤ්ඤාණය. මනස නිසා ඇති වෙන්නේ මනෝවිඤ්ඤාණය. නේද? ප්‍රමනස වැඩ කරන්නේ කොහොමද? මන ධම්ම මනෝ. කියන්නේ මනසෙන්ම හදලා දීපු ටිකක් මනස දැනගෙන. දැන් මනසෙන් ඒ ටික හදලා දෙන්න තව හේතු යෙදিলা තියෙනවා. ඒ හේතු තෝරනම් කැමැතිනම් අඳුරගන්න පුළුවන්. ඒ ටික දැනුවත් කරන්න මනසට උදව් වෙලා තින්නේ මොනවාද? එකක් දැන් දැනුණ රිදෙන ගතිය. රිදෙන ගතියට අමතරව දාපු ටික කොහෙන්ද ආවේ? පෙර අද්දකින්. පෙර අපි දැනගෙන තියෙන දේවල් ටික පෙර ඇසුරු කරපු. ඒත් පෙර ඇසුරු කරනවා කියනකොටත් තේරුම් ගන්න ඕනේ ඒත් හිත හදපු. කලින් හිත දැනගත්තු දේවල්. හිත මොනවා හරි දැනගන්නේ කොහෙන්ද? මොනවා උදව් කරගෙනද? ආයතන. කලින් හිත මොනවා හරි දැනගෙන නම් ඒ දැනගෙන තියෙන්නේ ආයතන උදව් කරගෙන. එතකොට අපි එතකොට ආයතන පාවිච්චි කළේ සිහියෙන් නුවණින්ද නැත්නම් ලෝකෙට අයිති විදිහට? ලෝකෙට අයිති විදිහට. මුලා. ඇත්ත ඇති හැටි දැකලා නෙවෙයි. එතකොට මේ පෙර අද්දකීම් ටික ඉතුරු කරගෙන තියෙන්නේ නුවණින්ද නැත්නම් මුලාවෙන් ගත්තු ඒවාද? මුලාවෙන් ගත්තු. පර තේරුම් ගන්න ඕන මේ පෙර අද්දකීම් ඔක්කොම මුලාවෙන් ඉතුරු කරපු. ඒවා ඉතුරු කරගෙන ඉන්නවා අපිට ආයේ මතක් කරගන්න හැකියාව තියනවා කියන්නේ ඔවට කියන නිමිති හදාගෙන තියෙන. ඒ අද්දකීම් වලට අදාළ නිමිති හදාගෙන තියෙන. හරි? ඒක ඉවර වුණා කියලා නුවණක් නෙමෙයි. ඒ අද්දකීම් මොනවා හරි ඉතුරු කරගෙන තියනවා ආයේ මතක් කරගන්න, සිහි කරගන්න. එතකොට ඒව ටික නේද දැන් මෙතෙන්ට උදව් වෙලා තියෙන්නේ දැන් අලුත් හිත හදන්න. මේ දැන් කියපු ටික හදන්න. වේදනාවට අනුව එක එක විස්තර ගොඩාක් කියනවා දැන් කියලා තියෙන්නේ අපේ ශරීරය ගැන. නේ? ශරීරයේ කොටස් ගැන විස්තර ගොඩාක් කියලා අපිව දැනුවත් කරලා තියෙනවා මේ මොහොතේ හිත. එතකොට දැනුවත් කරන්න උදව් වෙලා තියෙන්නේ පෙර අපි මුලාවෙන් ඉතුරු කරගත්තු නිමිති. පෙර කලින් අපේ ආයතන වැඩ කරනකොට ඇත්ත ඇති හැටි දැකලත් නැහැ, අපේ සිහිය නුවණ පිහිටලත් නැහැ. ඒ හින්දා ලෝකෙට අයිති දේවල් ඉතුරු කරගෙන තියනවා නිමිති කියලා. ලෝකෙට අයිති දේවල් ඉතුරු කරගත්තකේ කොට මේ බාහිරේ තියෙන ඒවා නෙවෙයි නේද? හිත ඇතුලේ සිහි කරගන්න පුළුවන් කමක්. හැබැයි සිහි කරගන්නේ බාහිර එළියේ තියෙන දේවල් කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඔකට අදාළව කකුල කියලා හිතනකොට කකුල තියෙන්නේ හිතේ නෙමෙයි මේ එළිය. නේද? මොනවායින් හරි හැදිලා ලේමස් ආහාරයට වලින් හැදිච්ච බාහිර දෙයක් කියලා තමයි අපි සිහි කරගන්නේ. ඒක හිතෙන් සිහි කරන එක එළියේ තියෙන දෙයක්ද නැත්නම් හිතම හදලා දෙන දෙයක්ද? ඇත්ත தත්ත්වේ හිතම හදලා දෙන දෙයක්. එළියේ තිබුණා නම් එහෙම අපි හිතනකොටම තව කෙනෙකුටත් ඒක පේනවා. නේද? දැන් Taman හිතන හිතන එක අනිත් අයට පේනවා. එහෙම වෙන්නේ නැහනේ නේද? ඒ පැත්තෙනුත් නුවණක් ගන්න පුළුවන්. එතකොට මේ හිතෙන් හදපු දෙයක් තමයි හිත දැනගෙන. ඒ වුණාට අපි දැඩිව විශ්වාස කරනවා ඔය දැනගත්තේ එළියේ තියෙන මෙන්න මෙහෙම දෙයක් කොටසක් ශරීරයට අයිති මේ වගේ දෙයක් කියලා අපි විශ්වාස කරන මට්ටමේ තමයි ඉන්නේ. එතකොට දැන් අතන Taman දක්ෂ වෙන්න ඕන අපි ලෝකෙට අයිති පුරුද්දට විශ්වාස කළාට ඔය දැනගත්තේ එළියේ තියෙන මෙහෙම ශරීරයක් කියලා ඇත්ත තත්ත්වේ තමයි මෙන්න මේ ආයතන දෙකේ වැඩ කිරීම ටිකක් වුණේ. කාය ආයතනේ වැඩ කළා ඊළඟට මන ආයතනේ වැඩ කළා. මන ආයතනේ වැඩ කරනකොට අර තව නිමිති ටිකක් හදලා දුන්නා. ධම්ම කියන්නේ. එතකොට ඒවා අපි විශ්වාස කළොත් ඔය දැනගත්තේ එළියේ තියෙන ඒවා කියලා ඔන්න ඉස්සරහට තව ඉතුරු කරගන්න. අපි අර තියෙන නිමිතිම තමයි දැන් ඕක අප්ඩේට් කරන්නේ. තියෙන නිමිති වලට අලුත් අලුත් දේවල් ටිකක් එකතු කරනවා. ඒ කියන්නේ කලින් දැනගෙන හිටපු කකුලට දැන් අලුත් ටිකක් එකතු කරනවා. නේද? එතකොට ඉස්සරහට මතක් කරද්දි දැන් හදපු ටිකක් දාලා තමයි ඒක ගැන මතක් කරන්නේ. හරි. දැන් අපි හිතමු මේ ඇඟිල්ලක් කූඹියක් කාලා දැන් රිදෙන්න ගත්තා. දැන් ඊළඟට කකුල මතක් කරනකොට මතක් කරන්නේ කූඹිය කාපු කකුල. දැන් එතන ඉදිමිලාද දන්නේ නැහැ. කොහොමද? අර ටිකක් දාලා තමයි දැන් සිහි කරන්නේ. ඒක අප්ඩේට් කරනවා කිව්වා. ඊට කලින් දැනගෙන හිටිය කකුල නේද? දැන් ඇඟිල්ලක් කැපුණා නම් එහෙම. දැන් තුවාලෙකුත් තියෙන කකුලක් තමයි දැන් සිහි වෙන්නේ. අර මගේ තුවාලේ තියෙන කකුල තමයි මේ කූඹියක් කාලා තියෙන්නේ. ඕක තමයි අපි දිගින් දිගට කරන්නේ. ආයතන වලින් මොනව මොනව හරි අරගෙන අපි හදලා තියෙන නිමිති වලට අර දානවා අඩු වැඩිය දානවා මේක තව තව සකස් කරනවා ඉතින් දන්නදී ඒක තමයි දැන් අපි කවුරු හරි කෙනෙක් වනම් සිහි වුණේ දැන් එයා වන එළිය කතා කරනවා එහෙම හරි එතකොටම දැනගන්නවා මෙන්න මෙයා තමයි ඔය කතා කරන්න කියලා අපේ දැන් නැවිලා පේනව නේද ශරීරය අපි හිතමු ටිකක් අවුරුදු ගානකින් ওই සද්ද ඇහුණු ඒත් අපිට මතක් වෙනවා ඈ ආ මේ ළමයා වෙන්න ඇති කියලා අපි හිතමු අවුරුදු ගානකින් දැකලා නැහැ ඒ වුණාට හිතේ මැවෙනවනේ යාගේ චිත්‍රය නේද දැන් හිතේ මැවෙන්නේ දැන් තියෙන ස්වභාවයේද අන්තිමට දාගත්තු ස්වභාවයද අන්තිමට දාගත්ත අපි හිතමු අවුරුදු 5කින් දැකලා නැත්නම් දැන් හිතේ මැවෙන්නේ දැන් තියෙන ස්වභාවයද අවුරුදු 5කට කලින් ස්වභාවයද අවුරුදු 5කට කලින් ස්වභාවය හරි දැන් අපි එයාව දැක්කා කියමු ඇස් වලින් දැන් අර හිතපු කෙනාට වඩා වෙනස් අවුරුදු 5ක් ගිහිල්ලා නේද දැක්ක හැටි ආමයා වෙනස් වෙලා එහෙම කියලා නිකන් ඉන්නේ දැන් මොකද කරන්නේ අර නිමිත්ත අප්ඩේට් කරගන්න අලුත් ටික දාගන්නවා මේකට අලෝනවා දැන් මෙයා මෙහෙමයි ඈ වෙනස් නෑ කොහොමද නෙමේ දැන් තියෙන தත්තේ අරකට අලෝන හිතේ තියෙන චිත්‍රය දැන් ආයේ තවසරයක් එයා දිහා බැලුවොත් වෙනස් වෙලාද නෑ දැන් අප්ඩේට් කරමු ටිකනේ බලන්න. ආ. අර ඉස්සෙල්ලා දැක්ක කෙනාම දැන් ඉන්නේ. නේද? හිතේක ඉක්මනට ඉක්මනට අපි අලුත් කරගන්න. අලුත් එක තමයි දැන් ඉතුරු කරගන්න. ඒකට ආයේ ආවසිහි කළොත් දැන් අවුරුදු පහක කලින් එකද සිහි වෙන්නේ දැන් අලුත් එකද? අලුත් එක. නේද? ඔව් ඒකත් ඕනනම් සිහි කරන්න පුළුවන්. හැබැයි එතකොට පොඩි නුවණක් තියෙනවා. දැන් තියෙන තත්ත්වේ නම් නිවේයි ඔය. ඒ කාලේ. නේද? අලුත් කරගත්තාම දැන් අපි දැඩිව විශ්වාස කරනවා. නෑ නෑ දැන් ඉන්නේ මෙහෙමයි. දැන් ලෝකේ ඉන්නේ මෙන්න මෙහෙමයි. බාහිරේ තියෙන්නේ මෙහෙමයි. ඒ බාහිරේ තියෙන්නේ කියලා අපි හිතුවට අපි ඇත්තටම දකින්නේ හිතේ තියෙන නිමිත්ත නේද? හිතේ තියෙන නිමිත්ත දැකලා අපි හිතනවා එළියේ තියෙන රූපයක්. ඔකත් තේරුම් ගන්න ඕන අපි හිතන එළියේ තියෙන මොනවා හරි දෙයක් ගැන. නේද? හැබැයි අපි දැඩිව විශ්වාස කරන්නේ ওই හිතන්නේ එළියේ තියෙන දේ ගැනමයි. ওই දැනගන්නේ එළියේ තියෙන දේ ගැනමයි. දැනගෙන තියෙන හිතෙන් හදලා දෙන දේ. විශ්වාස කරන්නේ එළියේ තියෙන දේ ගැන දැනගත්තා කියලා. දැන් ඔතන මුලාවක් වෙනවා කියන එක තේරුම් ගන්නවා. නැග ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දා මේ ආයතන ගැන නොදන්නකම හින්දායි අපි ලෝකෙට අහුවේ. එළියේ තියෙන දෙයමයි මේ දැනගත්තේ කියලා ලෝකෙට අහුවේ. හිතෙන් හදපු පෙන්නපු නිමිත්ත තමයි හිත දැනගත්තේ කිව්වොත් ලෝකෙට අහුවෙන්නේ නැහැ. අපි ආයතනෙන් කරන වැඩේ දකින්න. නේද? ටිකක් ඇත්ත ඇති හැටි දකින්න. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මෙන්න මේ ඇත්ත ඇති හැටි දකින්න පුරුදු වෙන්න. ඇත්ත ඇති හැටි දකින්න නිකම් බෑ ඉස්සෙල්ලා දැනගන්න. මොකක්ද ඇත්ත කියලා? ඒ අපි විශ්වාස කරන්නේ බොරුවනේ ඇත්ත කියලා. දැන් ඇත්ත ඇති හැටි ගැන නුවණක් ඇති කරගන්න. දැනගන්න ඕනේ. ඒක දැක්මක් කරගන්නත් ඕක. දැනගන්න වෙන්නේ අපිට අහලා කියෝලා දැනගන්න ඕනේ. පිටින් දැනගත්තටම මදි. ඒක දැන් එහෙම ඒක ඇත්තනේ කියලා දැන් තමන්ගේ දැක්මක් කරගන්න ඕනේ. මේක මෙහෙම. දැක්ම ඇති කරගත්තට තාමාර පුරුද්ද කැඩිලා නැහැ. අපි මේ හිතන්නේ එළිය දෙයක් ගැන කියන පුරුද්ද කැඩිලා නැහැ. ලෝකෙටයි තී පුරුද්ද. ඒක සංසාරේ ආපු පුරුද්දනේ. ඒක බලවත්. එතකොට පුරුද්දට එළිය දෙයක් ගැන හිතෙනකොටම අනිත් පැත්තෙන් අපි නුවණින් සිහිය නුවණ පිහිටලා පෙන්වන්න ඕන. ඔහොම හිතුවට මෙතන ඇත්ත తත්වේ මේකද? මෙන්න මේ ආයතන දෙක නිවැරද කළේ. ඈ? ඇහෙන් හරි කණෙන් හරි නාසයෙන් හරි මොකකින් හරි සංඥාවක් කරන් දුන්නා. ඒකේ රූප නැහැ. සංඥාවේ රූප නැහැ. සංඥාව සංඥා මාත්‍රයක් විතරයි. නේද? හිතට දකින්න පුළුවන් සටහන් මාත්‍රයක් විතරයි. ওই සංඥාවට බුදුරජාණන් වහන්සේ කියනවා මිරිඟුව වගේ කියලා. මිරිඟුව. ඒතර මිරිඟුව පේනකොට අපිට රූප දකින්න පුළුවන්. බෑ, පේන්නේ මිරිඟුව. රූප ගැන හිතා ගන්න නම් පුළුවන්. වතුර ගැන හිතා ගන්න පුළුවන්. හිතාගත්තට කවදාවත් තියෙන පවතින වතුරක් නෙමෙයි. ඒක අපේ මනසේ හදපු රූපයක් විතරයි. ඒකට සංඥා මිරිඟුවක් අරන් දෙනවා මේ ආයතන වලින්. එහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් සංඥා මාත්‍රයක් විතරයි අරන් දෙන්න පුළුවන්. ඒ සංඥාවානුව හිතනකොට දැන් මිරිඟුව දැකලා හිතනකොට අපි රූප හදා ගන්නවා. ඔය ලෝකෙට ආйти දෙයක් පවතින දෙයක් කියලා රූපයක් හදාගන්න. ඒ රූපේ හදාගන්නකොට ලෝකෙට අහු වුණා. ඒ ලෝකේ තියෙන රූපයන්නේ දැන් බාර අරන් තියෙ. තේන්නේ මිරිඟුව සංඥා මිරිඟු ස්වභාවය. ඒකේ ඇත්ත නොදන්නකම හින්දා අපි ඒකට අදාළ බාහිරේ තියනවා කියලා විශ්වාස කරන රූපයක් බාරගන්නවා. හරි. ওই රූපයක් බාර ගැනීමට කියනවා ඒ රූපේ දැඩිව පිළිගන්නානේ. රූප උපාදානය කරනවා කියන්නේ. රූපේ උපාදානය කරනවා. දැන් නිකන් හිතන්න තේින්නේ මිරිඟුව නම් වතුර තියනවා කියලා හිතුවොත් දැන් වතුර උපාදාන කළා. වතුර කියන රූපේ උපාදාන කළා. ඒ කියන්නේ දැඩිව බාරගත්තා. මිරිඟුව පේනවා කියන කතාව දන්නේ නැහැ. වතුරමයි පේන්නේ කියලා විශ්වාස කරනවා. දැන් එළියේ තියෙන වතුරක් බාරා. ඒකට ලෝකෙට අහු වුණා කියනවා. එහෙම නැත්නම් රූප උපාදානය කළා කියනවා. ඕකමයි දුක කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයමයි දුක. ඒකට දැන් රූප උපාදානය කියනකොට තේරුම් ගන්න ඕන රූපේ විතරක් නෙමෙයි ඒ රූපයට අදාළ සංඥාවත් අපි උපාදාන කරනවා. ඒ රූපයට අදාළ වේදනාව සැපද දුකද අදුක්කම සුඛද කියන ඒ වේදනාගතියත් අපි බාර අරන් උපාදාන කරනවා. ඒකට අනුව හිතන චේතනා ටිකත් අපි බාර අරන්. මේ චේතනා ටිකෙන් තමයි මං කියවර නිමිති අලුත් කරනවා කියන්නේ. චේතනා අදහස් ටිකක් අපි හිතනවා. හිතන්නේ දැන් එළියේ තියෙන දේ ගැන හිතන්නේ අප්ඩේට් වෙන්නේ මේ හිත හදපු නිමිත්ත. හදායි මතක් කරගන්න පුළුවන් නෙමෙයි. කරන්නේ මොකද්ද කියලා අපිට සිහියන්න ඕන නැහැ. ඇත්තටම අපිට හිතා ගන්න පුළුවන් එක තමයි අපි අලුත් කරන්නේ. එළියෙන් ගන්නවා කියලා හිතන ටික මේකට දාන්න. හරි. දැන් හිත ඇතුලේ ක අලුත් කළාට අපි හිතන්නේ එළියේ දේ ගැන තමයි මේ දැනගන්නේ කියලා. එතකොට අපිට ආයස් පියාගෙන ඕක ඕනනම් සිහි කරන්න පුළුවන්. එළියේ තියනා වගේ සිහි කරන්න හැකියාවක් තියෙනවා. මොකද දැන් නිමිති හදලා තියෙනවා. ඒකට අදාළ නිමිත්තක් ඉතුරු කරගන්න. ඒක සිහි කරගැනීමේ හැකියාව හිතට තියෙනවා. මන ධම්ම මනෝ විඥාන කියලා. එතකොට ඒක සිහි කරන්න ආයේ ඇහෙන් බලන්න ඕනේ නැහැ. ඇස් දෙක වහගෙන හිතෙන් පුළුවන් සිහි කරන්න. ඇහෙන් විතරක් නෙමෙයි ඔක අපි කණෙන් ආපු සද්දයක් නම් ඒක ආයේ හිතෙන් සිහි කරන්න පුළුවන්. අර රූපෙට ඇති සද්ද කියලා. ගඳ සුවඳක් ආවා නම් ඒක සිහි කරන්න පුළුවන් අර එළියේ තියෙන රූපෙට ඇති ওই ගඳ නැත්තම් සුවඳ. නේද? රසක් රස සංඥාවක් නම් ගත්තේ ඒකත් අර එළියේ තියෙන ඒකට ඇති රස කියලා සිහි කරන්න පුළුවන්. නේද?
සන්නාතින්
දෙන්න හදන එකයි ඒකෙන් ජීවවද සීන් ටිකක් තියෙන කිව්වොත් දැනෙන එකයි දෙකම එකතරා වෙනවා. ඒ දැනෙන ගතිය අනුව තමයි හිතන්නේ. රස ගැන නම් රස අද්දකින්නේ දිවේ ස්පර්ශයකින්මනේ. ජීවහා ආයතනය දෙන එකක් තමයි රස සංඥාව කියන්නේ. වෙන කිසිම ආයතනකින් දෙන්න බෑ රස සංඥා. එතකොට අපි අර ආයතනවල විෂය දැනගන්නවා. දිවට විෂය වෙන්නේ රස විතරයි. වෙන කිසිම ආයතනයකට රස විෂය වෙන්නේ නැහැ. නේද? ඒක රස සංඥාවක් දුන්නා නම් ජීව ආයතනෙන් විතරයි. දැන් ජීව විඥානේ විතරයි රස සංඥාව දැනගන්නේ. එතකොට දැන් ජීවහා විඥාණයෙන් කියපු දේ රස සංඥාව අනුව හිතන. හිතෙන් කරන්නේ හිතනවා. ඒ හිතද්දි තමයි නිමිති හදන්නේ. එතකොට හිතද්දි කරන දේ තමයි මේ සංඥාවට අදාළ රූපයක් හදලා දෙන්නේ. රසක් නම් දැනන්නේ ওই රස තියෙන්නේ මෙන්න මේ රූපේ කියලා. මෙන්න මේ කෑමේ තමයි මේ සීනිවල තමයි ওই රස තියෙන්නේ කියලා රූපයකට අයිති කරනවා.
ඇත්තම ඉතින් ඒක තියෙනකොට
තියෙනකොට රසක් දැනෙනවා. ඒක දැනෙන්නේ නැතුව නෙමෙයි. එතන නෙමෙයි වැරද්ද තියෙන්නේ. එතන තේරුම් ගන්න ඕන ඒ රස සංඥාව දෙන්නේ දිවේ ස්පර්ශය. තොටේ එතනින් එතනින් වේදනාවක් ආවනම් ඒක හිතේ ඇති වුණ චෛතසිකයක් මිසක් අර ගැටුණ දෙයට අයිති දෙයක් නෙවෙයි. හේතුඵලනේ පටිච්ච සමුප්පන්න තරතජ්‍යෝ සමන්නාහරෝ කියලා කියන. එතනින්ම පැන නැග්ග ස්වභාවයක් තමයි මේ හිත දැනගෙන තියෙන්නේ, විඥානය දැනගෙන තියෙන්නේ. ඒක සීනි වලට අයිති දෙයක්වත්, දීවට අයිති දෙයක්වත්, විඥානෙට අයිති දෙයක්වත් නෙවෙයි. එතනින් පැන නැගුණ ගතියක් හේතු නිසා. හේතු නිසා හටගත්තු ඵලයක් හිත දැනගෙන. ඒ හේතු නැත්නම් ඒක හටගන්නේ නැහැ. හරි. ගිනි පෙට්ටියේ ගිනි කූර ගහනවා වගේ. දැන් ගින්දර ගැන තමයි දැනගත්තේ. ගිනි පෙට්ටියයි ගිනි කූරයි හේතු වුණාට ඒවා ගින්දර නෙවෙයි. ඒකට සීනි දිවයි උදව් වුණාට සීනි රස දැනෙන්න. සීනි රස කියන එක සීනිත් නෙමෙයි දිවත්. කියන එක දැනගන්න ඕනේ. ඒක රස සංඥාව එතනම පැන නැංග දෙයක්. පටිච්ච සමුප්පාද. එතන යෙදුන හේතු නිසා එතනම හටගත්තු ස්වභාවය. ඒක තමයි තජ්ජෝ සමන්නාරෝ. ඈ?
ඊපස්සේ ඒක නිමිත්ත හදාගෙන තියාගන්න.
නිමිත්ත හදාගන්නවා කියන්නේ අපි එතන ඇත්ත දැක්කේ නැහැ. එතනින් පැන නැග්ග දෙයක් දැනගත්තා කියන නුවණ පිහිටියේ නැහැ. සිහිය නුවණ පිහිටියේ නැහැ. එතන මුලා වුණ ගමන් මොකද කරන්නේ? එතන මුලා වුණ ගමන් අපි රූපයක් දැනගත්තා කියලා අර බාහිර ලෝකෙ දෙයකට අයිති කරනවා මේ දැනගත්තොත්. හවු. ඊට පස්සේ ආස කරන්නේ දැන් රසට කැමති නම් රසට නෙමෙයි ආස කරන්නේ. අර එළියේ තියෙන සීනි වලට සීනි ටිකක් හොයා ගන්න ඕන.
ඔව්.
එතකොට තණ්හා කරන්නේ දැන් රසට නෙමෙයි සීනි වලට. රස තමයි විඳින්න ඕන. ඒ වුණාට අපි තණ්හා කරන්නේ රූප වලට. රණ්ඩු වෙන්න පුළුවන් දැන් සීනි වලට. වටිනකමක් දෙන්න පුළුවන් සීනි වලට. හරිද අපි තණ්හා කරන්නේ ලෝකේ අයිති දෙයකට. උපාදාන කරන්නේ රූපය. තණ්හා කරන්නේ උපාදාන කරන්නේ දැන් මේ එළියේ තියෙන මොනවායින් හරි හැදිච්ච රූප. මේකයි රූප උපාදාන. ඔව්. ඔව්. එතන ඉතින් එක එක පැත්තෙන් බලන්න පුළුවන්. ඉතින් හේතු ටික අඳුරගත්තොත් මේ එක හේතුවක් හරි අඩු වුණොත් ඕක ඉන්නේ නැහැ. නะ සීනි විතරක් තිබුණාට ඉතින් දිවේ ගෑවුනේ නැත්තම් නේද? දිව වැඩකලේ නැත්තම් රස දැනෙන්නේ නැත්තම් එහෙම සීනි තිබුණට වැඩක් තියෙනවද? දැනෙන්නේ නැහැ. ඒත් සීනි වලට විතරක් උපද්දන්න බෑ රස. ඒකට අදාළ හේතු ටික කොහම සකස් වුණොත් තමයි ඒ ඵලය ඇති වෙන්නේ. ඒ කෙනෙක් තේරෙනවා රස කියන එක සීනි නෙවෙයි. හරි. දැන් ගිනි පෙට්ටිය තිබුණාට ගිනි කූරක් නැත්තම් ගින්දර උපද්දන්න බෑ. නේ? තොන්නෝ වගේ දැන් හේතු වෙන් කරගන්න. අපිට වෙලා තියෙන්නේ ඵලය හේතුවට අයිති කරගන්න. ඵලය හේතුව කියලා හිතන්න. මේ රස අයිති සීනි වලට කියලා. රූපෙට අයිති කරනවා. රූපේ හේතුවක් විතරයි. ඒක ඵලය නෙවෙයි. ඵලය කියන්නේ වෙනස් වෙනමම ධර්මතාවය. හරි. හැබැයි ඵලය ඇති වෙන්න බෑ හේතු නැතුව. එහෙම එකකුත් තියෙනවා. ඒක තමයි පටිච්ච සමුප්පාද කියන්නේ. හේතු නිසා ඵලය. හේතු නැති වෙලාවට ඵලයක් ගැන කතා කරන්නත් බෑ. ඵලය හේතුවට අයිති. ඔක තේරුම් ගන්නවා. අපිට වෙලා තියෙන්නේ ඔන්න ඔය ටික පටලෝමයි. ඵලයක් දැනුණ ගමන් ඕක හේතුව කියලා හිතලා හේතුව තමයි දැන් හොයන්නේ. තණ්හා කරන්නේ උපාදාන කරන්නේ හේතුව. ඔව් ඵලය කියලා හිතාගෙන. ඒතර එතන ඒ අවිද්‍යාව මුලාව කියන්නේ ඕකයි. සිහිය නොවන පිහිටන්න. ඉතින් ඕක ඇත්ත ඇති හැටි දකින්න නම් බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ ආයතන පිරිසිඳ දකින්න ආයතන ගැන හොඳට සිහිය නුවණ පිහිටන්න. එතකොට සම්මා දිට්ඨිය ඇති වෙනවා. හරි දැක්ම ඇති වෙනවා. හරි දැක්ම තියෙන කෙනාට අර මුලාවෙන් ඇති කරන දුක අඩු කරගන්න පුළුවන්. ඒ මුලාවෙන් ඇති කරන දුක නැති කරන මාර්ගයට වැටෙන්න පුළුවන්. හරි දැක්ම සම්මා දිට්ඨිය තියෙන කෙනාට. සම්මා දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද? දහමක් අහන්න ඕන ඒක නුවණින් මෙනෙහි කරනවා. සුතමේ ඥානේ චින්තාමේ ඥානේ. නේද? අහපු දේ තමන්ගේ දැක්මක් කරගන්නත් ඕන. දැක්ම තියෙන කෙනාට ඔන්න දැන් ඒක මෙතෙන්ට යොදන්න පුළුවන්. මේ රැවටෙන මොහොතේ මේක යොදලා හිතට පෙන්වන්න පුළුවන්. මේ පෙන්වීමට කියනවා විදර්ශනය කිරීම කියලා. ඒක ලෝකෙට ආйти විදිහට දැක්කා නෙමෙයි, දැන් විශේෂ විදිහකට දකිනවා. අපි ඇත්ත ඇති හැටි දකින විදිහට දකින. ඒකට මේ විදර්ශනය කරන්න පුළුවන් වෙන්නේ සම්මාදිට්ඨිය තියෙන කෙනාට. ඇත්ත ඇති හැටි මොකද්ද කියලා හිතට පෙන්වලා දෙන්න. ඔව් මෙහෙමයි, රස විඳින්න බැරි වෙනවා නෙවෙයි, රස නිසා අපි බොරුවට තණ්හා කරපු ටික අඳුරගන්න. ඒක ඒවයි නෙමෙයි රස තියෙන්නේ, මෙන්න මේ හේතු යෙදුනොත් ඔය රස ඇති වෙනවා කියලා දන්න. ඔය හේතු යෙදෙන්නේ නැත්නම් රස හටගන්නේ නැහැ කියලා අන්න එහෙම නුවණක් එනවා. හරි, ඒක විඳින්න බැරි වෙන එකක් නෙවෙයි, විඳීම නිසා මුලා වීම තමයි අයින් කරන්නේ. විඳීම නිසා ලෝකේ දේවල් වලට අපි තණ්හා කරනවානේ. ඒක තණ්හා කරනවා කියුවහම තේරුම් ගන්න එලෙනවා ගැටෙනවා දෙකම. ඇලීමත් තණ්හාව, ගැටීමත් තණ්හාව, තරහ ගන්න එකත් තණ්හාව. කැමැති නැතිකම්. එතකොට අපි සැප වේදනාවට තණ්හා කරනවා. මොකද සැප වේදනාවේ හැංගිලා තියෙන්නේ රාගානුසය. කැමැති වෙන ඇලෙන ගතිය. දුක් වේදනාව එක්ක ගැටෙනවා. කකුල රිදෙනවා දැනෙනකොට ගැටෙනවා. කැමැති නැහැ. දුක් වේදනා. නේද? සමහර විට රසේම ගත්තොත් තිත්ත රසක් දැනුණොත් ගැටෙනවා. ලුණු වැඩි කියලා දැනුණොත් ගැටෙනවා. දෙකම අල්ලගෙන, ඒ කියන්නේ මුලා වෙලාමයි ඇලෙන්නේ හැරි ගැටෙන්නේ හැරි. මුලා වෙලා කියනකොට තේරුම් ගන්න ඕන අර ලෝකෙට අයිති දෙයක් බාර අරගෙන මේකට අයිති කියලා. තේරුණාද ඒක? ඔක ඒ ලෝකෙට අහුුණේක ලෝකෙට අයිති මොකද්ද කියන එක හොඳට අඳුර ගන්න ඕන. මේ සංසාර පුරුද්දට නේද, අපේ ලෝකෙට ආපු පුරුද්දට නේද, දහමක් අහලා දැකලා නෙවෙයි නේද? පරණ පුරුද්දටයි එහොම බාරගත්තේ කියන්නේ. විඳීම සිද්ධ වෙනකොට සිහිය නුවණ පිහිටියොත් මොකද වෙන්නේ? පිහිටිය නැත්තම් මොකද වෙන්නේ කියන එක අපි දන්නවා. ලෝකෙට අහුවෙනවා. දැන් අපි සිහිය නුවණ පිහිටියොත් මොකද වෙන්නේ කියන එක තමන්ටම හිතලා බලන්න පුළුවන්. ඇත්ත ඇති හැටි දැක්කොත් අපි අර ලෝකෙට අයිති රූපේ බාරගනීවි. ඔය විඳීම ඒ රූපේ කියලා බාරගන්න එක ටික ටික කැඩෙනවා. නේද? මේ විඳීම ඇතිකලේ මේ ආයතනේ ස්පර්ශය නිසා. පස්සපච්චය වේදනා. රූපෙට අයිති කරන්නේ නැහැ. විඳීමක් තියෙනවා. විඳීම නැතුව නෙවෙයි. හැබැයි විඳීම රූපේ කියන ගන්න එක කැඩෙනවා ටික ටික. අපේ කකුල රිදුනා නම් කකුල රිදෙනවා කියනකොටම මතක් කරගන්න ඕන ඔය ලෝකෙට අයිති. දැන් ඇත්ත ඇති හැටි මොකද්ද? ආය ආයතනෙන් කාය ස්පර්ශෙන් දැනීමක් ආවා. ඒක වේදනාවක්. වේදනාවේ කකුලක් නැහැ. අපේ තියෙන මුලාව හින්දා තමයි ඔය කකුල රිදෙනවා කියලා කිව්වේ ලෝකෙට අහු කරලා. වේදනාව ගැන හිතනකොට හිත තමයි කකුලක් මැව්වේ. ඒකට උදව් වුණ ටිකක් අපි දන්නවනේ. පරණ මුලාවෙන් ආයතන පාවිච්චි කරපු ටික තමයි මේ ඇදලා ගත්තේ. නේද? ඔයක කලින් ඉස්සර අපි බාර ආරන් තියන ඔහොම දැනුණා නම් මේක කකුලට අයිති, කකුල තමයි රිදෙන්නේ. අරව මේවා විස්තර ටික දාලා නිමිති ඉතුරු කරගෙන. ඒකට මේ මුලාවෙන් හදපු නිමිති ටිකම තමයි දැන් මුලාවෙන්නත් උදව් වෙලා තියෙන්නේ. නේද? එතකොට අපිට පරණ අවිද්‍යාවෙන් මුලා වුණ ටික දැන් නැති කරන්න බෑ. දැන් මොකක්ද නැති කරන්න පුළුවන් කරනවා නේද? දැන් වෙන මුලාව. අලුතෙන් වෙන මුලාව. එතකොට දැන් වෙන මුලාව තමයි මේ මොහොතේ මගේ කකුල රිදෙනවා කියලා බාරගත්තේ. මේ ඒ தත්ත්වයට ගියේ මේ ලෝකිත අයිතිපුරුද්ද. එතකොට අපි සිහිය නොවන පිහිටන්න ඕන දක්ෂ වුණ කෙනා ආයතන වෙන දන්න දකින්න කෙනා. එයාට පුළුවන් ඔහොම හිතුණට ඕක මුලාවෙන් ගැනීම ඇත්ත தත්ත්වෙ මෙන්න මේක. මේ ආයතන දෙක තමයි එතන වැඩ කරලා තියෙන්නේ කියලා පෙන්වන්න. එතකොට දැන් ටික ටික අලුතෙන් නිමිති හදන එක අඩු කරන නිමිති හැදුවේ නැත්නම් අනාගතේ මතක් කරගන්න ඉතුරු වෙන්නේ නැහැ නේද? අනාගතේ අපි ඔය මුලා කරන්න තියෙන ගතිය තමයි ඔය අයින් කරන්නේ. දැන් සිහිය නවන පිහිටනවා මේ මොහොතේ මුලාව. දැන් මේ මොහොතේ අපිට එකපාරට මුලා නොවී ඉන්න බෑ. අපේ මනස එච්චර දියුණු නැහැ නේද? දැනට පුළුවන් මුලා වුණාට පස්සේ ඕක උනේ මෙහෙමයි කියලා හිතට පෙන්නන්න නේද? මුලා වුණා ඒ වුණාට ඕක මුලාව කියලා හිතට පෙන්නන්න. ඒ කෙනෙක් හදුවා නම් ඒකත් හිතෙන් හදපු කෙනෙක්. හිත කරපු වැඩ ටික පෙන්න. විඳීම සිද්ධ වුණේ මෙහෙම කියලා පෙන්නවා ආයතන පැත්තෙන්.
හිතක් තියෙන කෙනෙක්.
ඒ ටික පෙයි. ඉතින් හිත කියන්නේ මොකද්ද? හිත හැදෙන්නේ කොහොමද? හිතේ පටිච්ච සමුප්පන්න බව. මෙහෙම හේතු යෙදුණා හින්දා නේද ඔහොම හිතුනේ. ওই ටික පෙන්නගෙන පෙන්නගෙන යනකොට කෙනෙක් හැදුනා නම් මේ මොහොතේ හේතු යෙදුණා හින්දා හැදුන කෙනෙක්. ඒතකොට ඉන්න කෙනෙක්ද? ඒකත් පටිච්ච සමුප්පන්න. ඒකත් පටිච්ච සමුප්පන්න. ඒතකොට කෙනා මොන වගේද කියලා පේයි ටික ටික. කලින් ඉඳලා නෙමෙයි මේ මොහොතේ හේතු යෙදුණා හින්දා හටගත්තා. ඒ හේතු නැති වෙනකොට නිරුද්ධ වුණා. එහෙම කෙනෙක් නම් ඉදි. එහෙම කෙනෙක් හිටියට කමන්නේ. ඊට මේ මොහොතේ හට අරන් මේ මොහොතේ නිරුද්ධ වෙලා මේ ඒ ආයතන පැත්තෙන් තේරුම් ගන්න. දිගටම පවතිනවා කියන්නේ ආයෙ ආයෙ හිත හැදෙනවා. හිතනේ දැනගන්න. ඔව්. ඒකට සමාන හිතක් හැදෙන්න පුළුවන්. හැබැයි සමාන කිව්වට ඒ හිතම නෙමෙයි. අලුත් හිත. ඔව්. ඒ වෙනස් වෙනවා දැනෙන්නේ අලුත් සිත්. කලින් දැනෙන විදිහ නෙමෙයි දැන් දැනෙන්නේ. ඒතකොට කියනවා අපි වෙනස් කියලා. එක සැරේට එක. ඒක මේ මොහොතේ දැනීමක් විතරයි. මේ ධර්මතා ටික ටික දකින්න පුළුවන් වෙනවා අතන සිහිය නුවණ පිහිටනකොට. ඒතකොට ඇත්ත දකින්න දකින්න නැති වෙන්නේ ඒ මුලාවෙන් හදපු දෘෂ්ටි ටික ටික කැඩෙනවා. ඇත්ත දකින්න දකින්න එකමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. මේ ඇත්ත පෙන්වන්න හිතට ඇත්තයි කියන්නේ. ඇත්ත හිතට පෙන්වන්න ඒකයි ඔය සම්මා දිට්ඨිය කියන එක කියන්නේ. ඇත්ත දකින්න නුවණ මේ ඇත්ත ඇති හැටි දකින්න නුවණක් නේ. ඒකට ඒක අනුව හිතන්න. සම්මා දිට්ඨිය අනුව තමයි දැන් හිතන්නේ. එතකොට සම්මා සංකප්ප. ඇත්ත සම්බන්ධව හිතනවා. ඇත්ත සම්බන්ධව ක්‍රියා කර. මොකද ඒක කරනකොට කරනකොට අපි මුලාවෙන් හදපු දෘෂ්ටි බේමයි නැති වෙන්නේ. නැතු අපිට කෙනා නැති කරන්න කියලා එකක් නැහැ. කෙනෙක් හැදුවේ මුලාවෙන් නම් අපි ඇත්ත පෙන්නනකොට පෙන්නනකොට අර මුලාවෙන් කෙනෙක් හදන එක නැති වෙනවා. ඉන්න කෙනෙක් නැති කරන්න ගියොත් ඕක නැති කරන්න බෑ. එතකොට අපි දෘෂ්ටියෙන් ඉඳන්නේ කරන්න හදන. අපි පෙන්නන්නේ කෙනෙක් ඉන්නවා කියලා හිතුනේ ඇයි? දැනගත්තේ කොහොමද? ඒවයි හේතු ටික පෙන්නනවා. මේ හේතු යෙදුන හින්දායි ඔහොම හිතුනේ. ඔය හේතු යෙදුනේ නැත්නම් එහෙම වෙන්නේ. කෙනා කිව්වත් ලෝකය කිව්වත් රූප කිව්වත් ඔය ඔක්කොම එකම වගේ මුලාවන් ටික බලනකොට හේතුන් දන්නේ නැති නිසා හේතුන් නිසා යෝක හටගත්තේ කියලා නොදන්නකම ටික ටික නුවණක් එනවා. මේ හේතු යෙදෙන හින්දායි ඔහොම දැනගත්තේ. ඔය හේතු යෙදුනේ නැත්තම් ඔහොම දැනගන්නේ නැහැ කියන්නේ. තොර මුළු ලෝකෙම හටගෙන තියෙන්නේ හටගන්න හේතු යෙදුන හින්දා. අපිට එකපාරට හේතු පේන්නේ එළියෙන්. එහෙනම් අපි ආයතන පැත්තෙන් බලනකොට හේතු ටික පේනවා. අපේ හිත ඇතුලේ මේ හේතු යෙදිලා තියෙනවා. මේ හේතු යෙදුන නැත්තම් ඕවා එකක්වත් හටගන්නේ නැහැ. පිහිටයි. කියන පැත්තකට එනවා. ඒක තමයි මේ ලෝකෝත්තර දැක්ම කියන්නේ. ලෝකේ ඉක්මවා යන දැක්ම. ඒක එකපාරට එන්නේ නැහැ. මුලින් එන්නේ ලෝකෙට අයිති පැත්තෙන් තමයි අපිට හේතු තියෙන්නේ. තමන් තුලින් මේ ආයතන තුලින් හේතු දකින්න ගත්තට පස්සේ ලෝකේ හැදලා තියෙන්නේ මේ තමන් තුලින් නේ කියලා පේනවා. මේ ශරීරය තුලින් නේ, මේ ආයතන තුලින්. වයි මුලාව හින්දා කියලා ටික ටික නුවණක් එනවා. එයාට රිදෙනවා ඇති කියලා අපිට මේ වගේ රිදෙනවා ඇති කියලා දැනෙනවා නේද? එහෙම ඒ වෙකෙනුත් බලන්න පුළුවන්. මේ හොඳ තැනක් ඒක. එයාට මෙහෙම ඔව් දැන් අපිට ඇත්තටම දැනිලාද නැත්නම් අපි හිතාගෙන ඔව් ගොඩක් වෙලාවට අපිට මෙහෙම වැදුනා නම් මෙහෙමයි කියන පැත්තෙන් තමයි ඔක හිතෙන්නේ. එයාට මේ වගේ රිදෙනවා ඇති. දැන් කෙනෙක් පිච්චෙනවා දැක්කොත් එහෙම අර අපි පිච්චෙනකොට දැනුණ වේදනා ගතිය මෙන්න මේ වගේ එයාට දැනෙනවා ඇති කියලා තමයි අපිට හිතෙන්නේ. අර අපි අත්දැකපු විඳ දුක එහෙම හිතා ගන්න බෑ. අර පොඩි ළමෙක් වගේ අර පොඩි ළමෙක් දැල් අල්ලනවා වගේ තමයි. එතකොට පිච්චෙනකන් ඔක අල්ලන්න යනවා. හරි පිච්චිලා නැත්තම් දැන් පොඩිම ළමයා දන්නේ නැහැ. දැන් පළඟටියෙක් පිච්චුණාට ඌට මෙහෙම රිදෙනවා කියලා හිතා ගන්න බෑ. එයා සමහර විට ඒකෙන් සතුටු වෙනවා නේද? බාපට හිතා ගන්න පුළුවන් මේ අපි පිච්චෙනකොට මෙහෙමනම් ඌට මොන වගේ වේදනාවක් ඇද්ද පිච්චෙනකොට? අපි කවදාවත් පිච්චිලා නැත්නම් අපිට හිතා ගන්න බෑ. ඒ කියන්නේ අත්දැකීමක් නැත්නම්. හැබැයි ඔය අත්දැකීම කියන එක දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් තිරිසන් සත්තුන්ට නම් ඇත්තටම අත්දැක්කොත් විතරයි ඒක දැනගන්න පුළුවන්. හැබැයි මිනිස්යාගේ මනස ඊට වඩා උසස්නේ. අපිට පුළුවන්කම තියෙනවා අපි දන්න ඒවා මත හදාගෙන හිතලා බලන්නත් පුළුවන්කම තියෙනවා. මේ මනස උසස් වෙනවා. අපිට ඒ විදිහටම පිච්චෙන්න ඕනේ නැහැ. ওই පිච්චෙනකොට මෙහෙම ඇති කියලා හිතාගන්න. අපිට ගින්දර ගැන යම්කිසි අත්දැකීමක් තියෙනවා නම් ඉතුරු ටික හිතා ගන්න පුළුවන්. මේ මිනිස්යාගේ මනස උසස් නේද? මෙන්න මේ මේ විදිහට මෙහෙමයි කියලා අර හිතන්න පුළුවන්. ඔව්. ඒ හැකියාව තියෙන්නේ අර මනස උසස් නේද? එතකොට මනස උසස් හින්දා අර යම් කිසි මට්ටමක මුලා වෙන හැටිත් දන්නවා. ඒ නිසානේ අනිත් අය මුලා කරන්න පුළුවන් ඔය දැන්. චිත්‍රපටි එහෙම හදනවා කියන්නේ අනිත් අය මුලා කරනවා නේ. හොඳටම මුලා කරන්න පුළුවන් කෙනාට වැඩිපුර සල්ලි හොයතොත්. ඇත්තම වගේ වෙන්න. අර මනුස්සයා හරි දක්ෂයි ඒ වගේ ඒවට. මුලාවෙන් මුලා
මුලා
වෙන අනු මුලා කරන එකෙන් සල්ලි හොයන්නත් දක්ෂයි. ඒ චිත්‍ර අඳිනවා කියන එකත් ඒ වගේ වැඩ. චිත්‍රේ කවදාවත් ඇත්ත ඇත්ත නෙමෙයි. ඇත්ත වගේ පේන්න චිත්‍රයක් අඳින එක. ඒ මුලා කරන්න චිත්‍ර ශිල්පියා හරි දක්ෂයි අනිත් අය මුලා කරන්න. ඔය මුලා වෙන අය ඉන්නකන් එයාට සල්ලි හොයන්න පුළුවන්.
ඒක
බාබ අකුසලයක් තියෙන නිසා අකුසලයක්. ගාව අකුසලයක්. ඒකනේ ලෝකෙට අහු
වෙනවා.
නටගාමිනී. අදලෝ එවිලා අහනවා දැන් අපි මේ මිනිස්සු මේ නාට්‍ය පෙන්නල රංගපාලා මිනිස්සු සතුටු කරනවා නේද? අපි එහෙනම් දිව්‍ය ලෝකේ යයි නේද කියලා. මිනිස්සු සතුටු කරනවා. එහෙම වෙන්නේ නැහැ කියනවා. ඇයි? ඔය සතුටු කළාට ඒගොල්ලන්ගේ කෙලෙස් වඩෝලා ඔය සතුටු කරවන්නේ. රාග, ද්වේෂ, මෝහ වඩෝලා තමයි ඔය සතුටු කරවන්නේ. ඒකට කෙලෙස් වැඩි කරන්නයි ඔයගොල්ලෝ උදව් කරලා තියෙන්නේ. එහෙනම් අපායේ කෙලස් වැඩි කරනවා. කෙන කෙනෙක් ලෝකෙට ආйти මට්ටමින් සතුටු වෙනවා කියන්නේ කෙලස් මතයි සතුටු වෙනවා. ඒත් අපිට පුළුවන් නම් කෙනෙක්ව සතුටු කරන්න මේකේ ඇත්ත ඇති හැටි පෙන්වන්න. භාවනාවක් කරලත් කෙනෙක් සතුටු වෙනවා නේද? ඒ සතුට පෙන්නලා දෙන්න පුළුවන් නම් ඒක තමයි කරන්න පුළුවන් හොඳම උදව්ව. ඒ කියන්නේ මාර්ගේ පෙන්නලා දෙන එක. අකුසල. රවට්ටලා සතුට කරන එක අකුසල. ඒ කියන්නේ රාග ද්වේෂ මෝහ වැඩි වෙන විදිහට සතුට කරන එක අකුසල. රාග ද්වේෂ මෝහ අඩු වෙන විදිහට කෙනෙක්ව යොමු කරන්න පුළුවන් නම් ඒක කුසලයි. ඔය පැත්තෙන් හිතුවොත් ඉතින් කලින් හිතාගෙන ඉන්නේම පිම්පව් ගැන ඊට වඩා වෙනස් විදිහකට හිතා. දාන දෙන එක ගැනත් නුවණින් හිතන්න පුළුවන් එතකොට. අපි ලෝකෙට ආйти මේ විදිහට හිතන එකයි නුවණින් හිතන එකයි වෙනසක්. ලෝකේ ආйти විදිහට හිතුවොත් බඩේ ගින්නේ කුස ගින්නේ ඉන්න හිඟන්නේ කුට දෙන කෑම තමයි හරි වටිනේ. හාමුදුරන්ට ඕන තරම් කෑම තියෙනවනේ. හාමුදුරන්ට දෙනවට වඩා හිඟන්නේ කුට දෙන එක හොඳයි කියලා හිතන්න පුළුවන්. ඒක ලෝකෙට අයිති දෙයක්. නුවණින් දැක්ම නෙමෙයි. ඒකයි මේ ලෝකෙට අයිති දෙයක්මයි නුවණින් දැක්මයි වෙනස්. අපි හොරෙකුට බඩගින්න ඉන්නවා කියලා කන්න දෙන එකයි. අර සීලේ රකින්න ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන්න උත්සාහ කරන කෙනෙකුට දෙන ඒ ආහාරයේ ලොකු වෙනසක් තියෙනවා විපාක පැත්තෙන් බැලුවම. මොකද අරයාගේ රාග ද්වේෂ මෝහ වැඩෙන. ඕක කාලා ගිහින් තව ටිකක් හොරකම් කරනවා. හැබැයි ඒක නවත්තන විදිහට යොමු කරන්න පුළුවන් නම් එතන කුසලයක් කරගන්න පුළුවන්. ඒකයි ඔතන නුවණ වුණේ. ඒ ක්‍රියාව ගැන තර්ක කරන එක නෙමෙයි අපි බලන්න ඕන හැමතිස්සම අර කෙලස් අඩු වෙන විදිහටද මේවා වෙන්නේ වැඩි වෙන විදිහට. මොකද එයා කෙලෙස් වැඩි කරගන්න නෙමෙයි ඒක ගන්න. අපි හොඳටම දන්නවා මේ මෙයා මේ කාරගෙන මේ හොරකමක් කරන්න යනවා නෙවෙයි කියන්නේ. දැන් සීලේ අඩු කෙනෙකුට දුන්නහම එහෙම අපිට හිතන්න බෑ. එයා මොකක් කරයිද කියන එක අපි දන්නේ. ඔව් ඒ වගේ බෙදීම් තියෙනවා. ඉතින් ගොඩක් විස්තර වෙන්නේ ඔය විනය නීති වලදී ගොඩක් විස්තර කරනවා. ඕකනේ. ඉතින් ඔවා අපිට සමහර ඒවා හිතා ගන්නත් අමාරුයි. ඒකයි ඒකයි. ලෝකෙට අයිති පැත්තෙන් ඇත්ත වගේ පෙනුනට අර ලෝකෝත්තර දැක්මේදී ඒවා අනිත් පැත්ත. අවිද්‍යාපත්‍ය සංකාර කිව්වම සම්මා දිට්ඨිය කියන්නේ අවිද්‍යාව දුරු කරන දැක්ම නේද? එතකොට ලෝකෙට ආйти මට්ටමේදී අවිද්‍යාව යෙදිලා ඇත්ත ඇති හැටි දකින්න නුවණක් නැහැ. අවිද්‍යාව මත කරන සංකාර හැමතිස්සෙම සසරේ ගෙනියන ඒවා. බයෙන් අපි දහමක් අහලා දැන් ඇත්ත ඇති හැටි දකින්න නුවණක් ඇති කර ගැනීමනේ සම්මා දිට්ඨිය කියන්නේ. සම්මා දිට්ඨිය ඇතුව අපි මොනවා හරි දෙයක් කරනවා නම් ඒක අර සසරේ ගෙනියන එක නෙමෙයි. අර සංකාර කරන එක සසර ගෙනියන ඒවා කරන එක නවත්තන පැත්තටයි දැන් වැඩ කරන්නේ. ඔව් මෙහෙමයි. මාර්ගය කියන්නේ නිවන නෙවෙයි. අර අකුසල් යටපත් කරන නේද? සසරේ යන ඒවා එකතු කරන එක නවත්තන වැඩපිළිවෙල. එහෙනම් තමයි ඔක අර දෙකකට බෙදෙන්නේ දැන් අපි. ඔය සම්මා දිට්ඨිය නැත්තම් වෙන්නේ සසරේ ගෙනියන ඒවානි කරන්නේ කර්ම කරන. ආ සසරේ ගෙනියන ඒවා. සම්මා දිට්ඨිය ඇති වුණ කෙනා සසරේ ගෙනියන ඒවත් කරනවා. ඒව අඩු කරන්න තව ක්‍රියා ටිකකුත් කරනවා. ඒවත් සංකාර තමයි. හැබැයි ඒව අර සසරේ යන එක නවත්තන්න උදව් වෙන සංකාර ටික. මාර්ගය වඩනවා. පුඤ්ඤාභි නෙමෙයි. පුඤ්ඤාභි අපුඤ්ඤාභි අනඤ්ඤාභි තුනම සසරේ ගෙනියන සංකාර. පයෝග සංකාර නැත්නම් අபிසංකාර කියලා කියනවා. එතකොට අර සසරේ ගෙනියන ඒවා අඩු කරන්න දැන් නුවණේ ප්‍රයෝගයක් කරන උපක්‍රමයක් යොදන වගේ. නැත්නම් පයෝග සංකාර. සසර ගෙනියන ඒවට කියනවා අபிසංකරණක. සංසාරේ ආයේ ආයේ ගෙනියනවා අபிසංකරණක සංකාර. එතකොට ඔය සම්මා දිට්ඨිය තුව මාර්ගේ වැඩනවා කියන එක එතකොට ප්‍රයෝග අபிසංකාර යටතට වැටෙනවා. බෑ ඒවටත් විපාක තියෙනවා. කවදා හරි සංකාර කරන එක නවත්තපු දවසට තමයි නිවන් අවබෝධ කරගන්නේ. එතකොට අවිද්‍යාව නැහැ නේ. අවිද්‍යාව නැත්තම් සම්මාදිට්ඨියක් අවශ්‍යත් නැහැ. මුලා වෙලා ඉන්නකන්නේ අපි සම්මාදිට්ඨියෙන් පෙන්නන්න ඕන අතන වැරදි මුලා වෙලා කියන්නේ. මුලා වෙලා නැත්තම් එහෙම පෙන්නන්න ඕනද? නැහැ.
ඒක පහිර දියලා යන්නේ.
ඔව් ඒ කියන්නේ රහතන් වහන්සේට එහෙම තව කරන්න දෙයක් නැහැ. ප්‍රයෝග අபிසංකාර කියලා දෙයක් කියලා දන්න නැහැ. ඒ මුලා වෙන්නේ නැහැ නේද? ඒ මට්ටමටම සිහිය නුවණ වැඩුණොත් දැකීම දැකීම පමණයි නැත්නම් සීම සීම පමණයි. ඒ කියන්නේ තව විදිහට කියුවොත් අර දැන් සංඥාව මිරිඟුව කියලා දකින්න. ඒකට අදාළ නිමිති හදන්නේ නැහැ ඒක. මිරිඟුවනේ දැන් මිරිඟුව මිරිඟුව හැටියට දන්නවා. දැන් වතුර තියෙනවා කියලා බාරගන්නේ නැහැ. සංඥා චිත්‍රයක් දැක්කා. ඒකට අදාළ රූප හදන්නේ නැහැ. එහෙනම් තමයි මම කිව්වේ දැන් අපි මුලා වුණාට පස්සේ පෙන්නනවා උතන උනේ මෙහෙම මුලාවක් කියලා. හරි. දැන් ලෝකෙට අහු වුණාට පස්සේ අපි පෙන්නනවා ඔහොම උනේ මේ පරණ පුරුද්ද ලෝකෙට අයිති පුරුද්ද. ඇත්ත ඇදෙටි දකින නුවණ පිහිටලා නෙවෙයි. ඇත්ත සිද්ධිය දැක්කනම් මෙන්න මෙහෙම දෙයක්. මේ ආයතන මෙන්න මෙහෙම වැඩ කළා. එහෙනම් මේසක් එළියේ තියෙන දෙයක් අපි දැනගත්තා නෙමෙයි. සංඥා නිරිඟුව නිරිඟුවේ ඇත්ත ඇති හැටි නොදන්න නිසායි අපි රූපේ බාරගත්තේ උතන. රූප උපාදානයක් කළේ. කියන එක හිතට පෙන්නන්න. හරි? ඒක ඕක පෙන්නන්න පුළුවන් රූපෙට අහු වුණ හින්දා. රූප උපාදානයක් කරපු හින්දා අපිට පෙන්නන්න පුළුවන් ඔහම උනේක මොඩකමට කරපු දෙයක් ලෝකෙට අයිති දැක්මට කරපු දෙයක් ඔතන ඇත්ත ඇති හැටි මෙහෙමයි මේක දැක්කනම් මේක බාර ගන්න නෑ ওই රූපේ උපාදාන කරන්නේ නෑ මෙතන මුලා වුණ හින්දායි ওই රූපේ උපාදාන කළේ කියලා හිතට පෙන්නන මම පෙන්නන්න පුළුවන් උපාදාන කළාට පස්සේ රූපේ බාරගත්තට රූපෙට අහු වුණාට පස්සේ හරි දැන් අපි මිරිඟුව දකිනකොට දැන් වතුර කියලා අපි හිතුණොත් හිතුණාට පස්සේ පෙන්වන්න පුළුවන් ඔය වතුර කියලා හිතුනි ලෝකෙට අයිති දැක්මට හැබැයි ඇත්ත තත්ත්වය තන මිරිඟු ස්වභාවයක් පෙන්වන ඇහැ අපිව මුලා කරන ස්වභාවයක් විතරයි කිව්වහම අපි වතුර හොයන්න යන්නේ නැහැ එකපාර වතුර තියනවා කියලා හිතුණාට වතුර පස්සේ එලවන්නේ නැහැ නේද මේක පෙන්වුවෝ ඔව් නෑ කියලා නුවණින් පෙන්නුවා. එතකොට රැවටුණාට පස්සේ තමයි නුවණින් පෙන්නුවා. ඒ වුණාට ඒකේ ගැටලුවක් නෑ. දැන් අපි කෙලස් වලින් අරක පස්සේ පන්නන එක නවත්තනවා. පාග දෝෂ මෝහ අඩු කරනවානේ දැන් ඒ රූපෙට තියෙන. නේද? හැබැයි මුලා වෙලා ඉවරයි. මුලා වුණාට දැන් ඒක තමයි කියන්නේ එතන අபிසංකරණකයි ප්‍රයෝග අபிසංකාරයි කියලා දෙකක් තියෙනවා. මිරිඟුව පේනකොට වතුර තියනවා කියලා හිතන එක අபிසංකරණ සසර ගෙනියන එකක් නේ. ඒක අපි අනිත් පැත්තට පෙන්නුවොත් ඔහොම පෙන්ුණාට ඔතන තියෙන්නේ මිරිඟුව. වතුර නෙමෙයි. නෑ ඒක ප්‍රයෝග අபிසංකාරය. මොකද අරක පස්සේ දිගින් දිගට යන රාග දෝෂ මෝහ වලින් හිත හදන එක නවත්තන මූලික රැවටීම තියෙනවා. ඒ නිසා තමයි දැන් මාර්ගයේ වඩනවා කියලා දෙයක් කරන්න තියෙන්නේ. මිරිඟුව දකින්නකොටම මිරිඟුව කියලා දැනගත්තා නම් දැන් මාර්ගයක් ඕනේ. මොකද රැවටෙන්නේ. රැවටෙන කෙනාට තමයි රැවටීමෙන් මිදෙන්න මාර්ගය වඩන්නේ. එතකොට රහතන් වහන්සේ කියන්නේ අවිද්‍යාව පොඩ්ඩක්වත් නැත්නම් රැවටෙන්නෙම නැහැ. මිරිඟුව පේනකොට මිරිඟුව කියලා දාන්න. දැන් එහෙන අලුතෙන් පෙන්වන්න වේද ආයතන මුලාවක් කරවම යනවා. ඒක සියය පිටලා තියෙනවා. ඇත්ත ඇතිහැටි මෙහෙමයි. දැන් අපි කණ්ණාඩියෙන් වුණ බලනකොටම දන්නවනේ කණ්ණාඩියේ ප්‍රතිබිම්බයක් මේ කියන එක. ඒක අමුතෙන් කියා දෙන්න ඕනේ. කන්නාඩිය ඇතුලේ මම ඉන්නවා කියලා හිතන්නේ නැහැ. ඒක දැන් මේ සිහිය එළඹ සිටි සිහිය නුවණ තියනවා ඒක. හැබැයි ඒ නිසා ඊට පස්සේ රැවටෙන ටික එහෙමම තියෙනවා. මේ මගේ රූපේ තමයි ඔය තියෙන්නේ කියලා මුලා වෙන ඒ පැත්ත තියෙනවා. ඒක වෙනම කතාවක්. එතකොට අපි තේරුම් ගන්න ඕන දිත්තේ දික්තමත්තන් කියන්නේ නොරැවටෙන මට්ටම. අවිද්‍යාව පොඩ්ඩක්වත් යෙදෙන්නේ නැති මට්ටම. සුතේ සුතමත්. සද්ද සංඥා මිරිඟුවක්මයි, ඔතන චිත්‍රයක්මයි. ඔබට අදාළ රූප හදන්න යන්නේ නැහැ ඒක. රූප උපාදාන කරන්න යන්නේ නැහැ. නිමිති හදන්න යන්නේ නැහැ. හරි. ඒක රහතන් වහන්සේ ඇහෙන් රූප දැකලා නිමිති ඉතුරු කරගන්නේ නැහැ කියලා. ඒකට තේරුම් ගන්න ඒක දිත්තේ දික්කමත්පන් ගති. අපිට දැන් එකසරේ බැරි වුණාට එකගෙන නුවණක් ඇති කරගන්න පුළුවන්. දැන් නුවණ ඇති කරගන්න එක ඒක කියනවා සත්‍ය ඥානය කියලා. ඇත්ත මෙහෙමයි. අපේ තාම මනස ඒ මට්ටමට වැඩ කරන්න පටන් අරන්නේ නැහැ. ඒ වුණාට අපිට හිතා ගන්න හැකියාව තියෙනවා. ඔය අවිද්‍යාව තියෙන හින්දාම වුණාට අවිද්‍යාව නැති රහතන් වහන්සේ ඔහොම අහුවෙන්නේ නැහැ. කියලා නුවණ. එතකොට අපි අර Nirodhe nivana කියන එක ගැන දැන් නිකන් නුවණක් එනවා. නිවන් දැක්ක නෙවෙයි. නිවන මේ වගේ වෙන්නේ නැති කියලා හිතා ගන්න පුළුවන් මට්ටමක් එනවා. හරි. එතකොට අපි මේ රැවටීම හින්දානේ එහෙම නැත්තේ කියන පැත්තත් වෙයි. මේ අවිද්‍යාව තියෙන හින්දානේ අපි රූපේ බාරගන්න. එතන විද්‍යාව යෙදුන් නැත්නම් රූපේ බාර ගැනීමක් නැහැ. රූපය පිළිකන්නේ නැහැ කියලා. එතකොට අන්න රහතන් වහන්සේ කිසිම දෙයක් නැචකින්චි ලෝකේ උපාදීයති කියන මට්ටමක් නේද? දැන් අපට ලෝකේ උපාදාන කරන්න දේවල් ගොඩක් තියෙනවා. නේද? එහෙනම් කායනුපස්සනාව වඩන්න ඕන අන්න අර වගේ தත්වයකට එන්න නේද? නැචකින්චි ලෝකේ උපාදීයති. ඒක ගැන අදහසක් ගන්න පුළුවන්. ඒක තමයි සම්මා දිට්ඨිය වෙන්නේ. ඒ විදිහට කිව්වොත් සත්‍ය ඥානය වෙන්නේ. චතුරාර්ය සත්‍ය මෙහෙම දෙයක් නෙයිද කියලා සත්‍ය ඥානයක් ඇති වෙනවා. තාම මේ ප්‍රත්‍යක්ෂ නැහැ. ඒ කියන්නේ කෘත්‍ය කරන්න ඕන ප්‍රත්‍යක්ෂ. සත්‍ය ඥානයවට ඊළඟට කෘත්‍ය කරන්න ඕනනේ. කරන්න ඕන දේ ඒක තමයි මාර්ගය වඩනවා කියන්නේ. විදර්ශනා කරනවා කියන්නේ ඒක. මේ අවබෝධයෙන් කම් මොකද්ද කරන්න ඕන කියන ඒ දේ කරන එක එතකොට මේ මාර්ගේ වඩන්න පුළුවන් වෙන්නේ මේ සත්‍ය ඥානය තියෙන කෙනා. හරි. එතකොට ඒක මතක තියාගන්න මේ ප්‍රත්‍යක්ෂ ඥානි නැති වුණාට අවබෝධ කිරීම ඥානි තියෙනවා. සම්මාදිට්ඨිය. ඒක තමයි මං කියේ අර මනුස්සයාට ඔය හැකියාව තියෙනවා. ස්ථිරසංසතාට ඔය හැකියාව නැහැ. මේක මෙහෙම වෙයි කියලා හිතාගන්න හේතු ඇතුව හිතා ගැනීම හැකියාව තියෙනවා මනුස්ස මනස. එතකොට ඒ අවබෝධය එන්න නම් මොකද කරන්න ඕන කියලා කෘත්‍ය ඥානයක් එන. මේ විදිහට බැලුවත් අපේ අවිද්‍යාව දුරු වෙයි, මුලාව දුරු වෙයි. ලෝකෙට අහුවෙන එක නැත්තම් දුකට අහුවෙන එක පංච උපාදානස්කන්ධ හදන එක නවත්තයි කියලා නුවණක් ඇති කරගන්නවා. ඒක තමයි මේ දහමක් අහලා තේරුම් ගැනීම කියන්නේ. සුතමේ ඥානේ, චින්තාමේ ඥානේ පැත්තට හරවන්න ඕන නුවණින් විමසන්න. ඒක දකින්න කෙනා දන්නවා දැන් අපි ලෝකෙට අහුවෙලා මෙහෙම මේ කරන තාක්කල් දුක් රැස් කරන්නේ. අපේ සිහිය නුවණ පිහිටියා නම් ඔකේ අනිත් පැත්ත වෙයි. දුකෙන් මිදෙන මාර්ගය වැඩෙනවා කියන්නේ. ඒක එන්නේ මේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධේ අහලා තියෙන එක නෙමෙයි. දැන් අපි දන්නවනේ චතුරාර්ය සත්‍ය මොකද්ද කියලා දන්න වචන ටික. ඒකයි ඊට වඩා දැක්මක් වෙනවා. මේ ඇහැ පාවිච්චි කරනකොට ලෝකෙට අහුවේ නැ එකම දුකයි. ඒක උනේ මෙන්න මේ හේතු යෙදුන හින්දා සමුදේ. මේ සමුදේ යෙදුන් නැත්නම් එහෙම අහුවෙන්නේ නැහැ දුක්ඛ නිරෝධය. එහෙනම් ඒ සඳහා කරන්න ඕන මොකද්ද? මාර්ගය. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක්. ඒක තමයි සම්මාදිට්ඨිය වෙන්නේ. ඒ සම්මාදිට්ඨිය ඉන්නේ මේ බුදුදහමක් අහලා තේරුම් ගත්ත කෙනෙකුට විතරයි. නිකම්ම භාවනාවක් අහගෙන කළාට ඕක ඉන්නේ නැහැ. තණ්හාව ඇති වෙන්න දැන් තණ්හාව හින්දා දුකට අහු වෙනවා. ඒ වුණාට තණ්හාවටත් හේතු තියෙනවා. තණ්හාව ඇති වෙන්න හේතු ටික තමයි පටිච්චසමුප්පාදයෙන් පෙන්නගෙන ගිහින් අවිද්‍යාව නිසාමයි මේ ටික වෙන්නේ කියලා පෙන්නන්නේ. ඇත්ත ඇති හැටි නොදන්නකම නිසා. එහෙනම් මාර්ග විදිහට පෙන්නන්නේ ඇත්ත ඇති හැටියට දකින්න පටන් ගන්න. සම්මා දිට්ඨියෙන් පටන් ගන්න කියලා තමයි මාර්ග සත්‍ය පෙන්වලා දෙන්නේ. තණ්හාව නැති කරන්න පටන් ගන්න කියලා නෙමෙයි කියන්නේ. සම්මා දිට්ඨිය ඇති කරගෙන මේ අරහත්ාංගික මාර්ගේ වඩන. ඒකේ ප්‍රතිඵලයේ තමයි තණ්හාව දුරු වෙනවා. මොකද ඇත්ත ඇති හැටි දකිනකොට අර තණ්හා කරන්න රූප ඉතුරු වෙන්නේ නැහැ. ලෝකෙට අයිති දේවල් ඉතුරු වෙන්නේ නැහැ. නේද? ඔව්. මචකින්චි ලෝකේ උපාදීය තියෙනවා කායන පස්සනාවේ. තණ්හා කරන්න රූප උපාදාන කරන්න රූප ඉතුරු වෙන්නේ නැහැ. මුලාවෙන් බාර ගන්නකම් තමයි රූප මුලාවෙන් බාර ගන්නකම් තමයි උපාදාන කරන්නේ. ඇත්ත ඇති හැටි දකිනකොට අර මුලාවෙන් ගත්ත රූප එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. උපාදාන කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. නච්චකින්චි ලෝකේ උපාදී. තේරුම් ගන්න තමයි මේ දහම නුවණින් හොයන්නේ. ඔව්. ආයතන පිරිසිඳ දැකීම ආයතන මුලාව නිසාමයි තණ්හාව ඇති වෙන්නේ කියලා පේනවා. ඒක වලට අහුවෙනවා. එහෙනම් තමයි මේ ආයතන වශයෙන් දකින්න කියලා කියන්නේ. ආයතන පිරිසිඳ දකින්න ආයතන වල ඇත්ත ඇති හැටි දකින්න කියලා බුදුරජාණන් වහන්සේ නිතරම දේශනා කළා. රූපය තමයි මූලිකව අපි අහුවෙන දේ. ඒක මේ කාම ලෝකවල ස්වභාවය ඒක කියනවා. ආයතන වලින් රූප ගන්නවා. ඒක රූප බාර ගන්නවා. රූප මේ ලෝකේ තියෙන රූප මේ කාම ලෝකේ මට්ටමේ පිහිටන රූප වලට අපි අහුවෙනවා. එහෙන් දකින්න ඒවා, කනෙන් අහන ඒවා, නාසයෙන් දැනගන්න, දිවෙන් දැනගන්න, කයෙන් දැනගන්න. ওই මට්ටම කාම ලෝක. ওই පහටම අපි අහුවෙනවා. එළියේ තියෙන දේවල් ඒවට පුළුවන් අපිව සතුටු කරන්න, අපේ ආයතන පිනවන්න පුළුවන් කියලා බාර ගන්න. ඔක තමයි කාම ලෝකවල ස්වභාවය. අපි ඉන්නේ කාම ලෝකවල හින්දා ඒ රූපය ඇහුගෙන එක තමයි දැඩිව තියෙන්නේ. රූපාවචර මට්ටම බ්‍රහ්ම ලෝකෙදී ඔය මට්ටමේ කාම ලෝක මට්ටමේ රූපවලට අහු වෙන්නේ නැහැ. ඒකෙදී එතකොට ඒ රූප වල ඊට වඩා දැන් අපි කාම ලෝකෙන් මවලා ගන්න රූප මට්ටම නෙමෙයි. ඔය හැම රූපයක්ම අපි හිතමු නිකන් සතර මහා ධාතු වල කියලා තමයි. එතකොට අපි හදන රූප හදන්නේ නැහැ නේද? නේද? රූප තියෙනවා ඔය සතර මහා ධාතු. ඒතර අරූපාවචර මට්ටමට යනකොට එහෙම හිතන්නවත් රූප ඉතුරු වෙන්නේ නැහැ. රූප ටික ඉක්මවා යන මට්ටමක් තමයි අරූපාවචර කියන්නේ. එතකොට ඊළඟට හිත හිතේ තියෙන කෙලෙස් ටික තමයි ඊළඟට අල්ලන්නේ. එතකොට ආර්ය මාර්ගයේදී ওই තුන් භූමියම ඉක්මවා යනවා. ඒකකටවත් අහු වෙන්නේ නැහැ. හිතෙන් රවට්ටන ටික ඉක්මවා යන්න පුළුවන්. ඒ කියන්නේ වේදනා සංඥා චේතනා විඥාන කියන ටිකෙන් කරන මුලාවත් දකින්න පුළුවන් ආර්ය අපි රූපවල තියෙන කෙලස් ටික ඉස්සෙල්ලා පුළුවන් තරම් කඩන්න. නැද අපි වැඩිපුරම කාම ලෝකේ යහුවෙන්නේ රූපවලට. රූප කියන්නේ අපි එළියේ තියනවා කියලා විශ්වාස කරන දේවල් නේද? ඒ රූප අඳුර ගන්න පුළුවන් වෙන්නේ තමයි අර තව වර්ග කරලා පෙන්නන්නේ ඒකොල්ස් ආකාරයක් තියෙන රූපවල. අපි රූපයකට අහු වුණා නම් අහු වෙන්න පුළුවන් 11 ආකාරයක් තියෙනවා. දුර රූපයක් කියලා අහු වෙන්න පුළුවන්, ළඟ රූපයක් කියලා අහු වෙන්න පුළුවන් නේද? කැමැති රූපයක්, අකමැති රූපයක් කියලා අහු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අජ්ජත් මේ ශරීරයට අයිති රූපයක්, මේ ශරීරයෙන් බාහිර බහිද්ද රූපයක් කියලා බාර ගන්න පුළුවන්. සියුම් නැත්තං ගොරෝසු ඕලාරිකයි සුකුමයි කියලා රූප බාර ගන්න පුළුවන්. ඊළඟට අතීත අනාගත වර්තමාන කී රූප කියලාත් බාර ගන්න පුළුවන්. ඔය ඕන එකකින් රූපයක් උපාදාන කරන්න පුළුවන්. රූපයට අහු වෙන්න පුළුවන් නේද? නචකින්චි ලෝකේ උපාදීති කියනකොට රූපවලට ඒ කක්වත් උපාදාන කරන්නේ නැති මට්ටමක් වෙන්න ඕනේ. ඒ මට්ටමට එන්න නම් මොකද කරන්න කියන්නේ? කායानुපස්සනාව වඩන්න කියලා. කායानुපස්සනා සතිපට්ඨා. ඒකේ ප්‍රතිඵලය තමයි නචකින්චි ලෝකේ උපාදීයති වෙන එක. එතකන් කායानुපස්සනාවේ තියෙන ඒ ක්‍රම වඩන්න. ඒතර ලෝකෙට අයිති මට්ටමෙනුත් භාවනා ටික කරන්න වෙනවා. ලෝකෝත්තර දර්ශනුනුත් අපිට ඒව කරන්න ඕන. ලෝකෙට අයිති මට්ටම තමයි දැන් ශරීරයක් තියෙනවා. ওই ශරීරය හැදිලා තියෙන්නේ කෙස් ලොමනිය දසම්මස්සහර. නැත්නම් ඒව හැදිලා තියෙන්නේ සතර මහා ධාතු. රූප කලාපවල. ඕවත් වෙනස් වෙනවා. නේද? එතකොට ලෝකෙට අයිති මට්ටම. රූපයක් තියෙනවා කියලා බාර අරන් ඒක ගැන හොයන එක. එකේ තව පැත්තක් තමයි ඔය රූපේ තියෙනවා කියලා බාරගත්තේ කොහොමද? රූපේ මොකද්ද? සමුදේ මොකද්ද? අත්ංගමේ මොකද්ද කියලා බලන එක. එතකොට සම්මාදිට්ඨිය. එතකොට ආර්ය දර්ශන. ලෝකයේ ඉක්මවා යන නැත්තම් ලෝකෝත්තර මාර්ගය තමයි එතකොට වැඩෙන්නේ. ඔය ටික තේරුම් ගත්තොත් ඔන්න සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. සම්මාදිට්ඨිය ඇති වුණොත් ආර්ය මාර්ගේ වඩන්න පුළුවන්. සරණ
රූපරෝපින්න
විඥානේ අනිවාර්යෙන් තියෙනවා. විඥානේ නැත්තම් දැනගන්නේ කොහොමද රූප ගැන? රූප ගැන දැනගන්නේ මොකද? ආයතන හයේම විඥානේ කාමලෝකේද රූප ලෝකේ? රූප ලෝකේ කියනකොට ඒ පීඨන ආයතන වලට අදාළ විඥාන ටික පහළ වෙනවා. කාම ලෝකේදී ඇහ කන නාසය දිව ශරීරය මනස කියන හයම තියෙනවා. රූප ලෝකේදී නැති වෙනවා කියනවා මේ කයයි දිවයි නාසයයි. ඔය ආයතන තුන. රූප ලෝකේ. ඇහයි කනයි මනයි තියෙනවා. ඒකට ඒවට අදාළ විඥාන පහළ වෙනවා. කයටයි දිවටයි නාසයටයි අදාළ විඥාන පහළ වෙන්න විදිහක් නැහැ. ඒ ආයතන වැඩ කරන්නේ නැති හින්දා. අපි ඒ මුත කියලා කියන්නේ. දික්ක සුත මුත විඥාත. මුත ටික නැති වෙනවා රූපාවචර වෙනකොට. ඒ කියන්නේ රළු ගතිය. කයයි දිවයි නාසයයි ගැටෙන්න ඕනනේ. මොකක් කරිනේනේ? ගැටෙන රළු ගතිය තමයි අයින්. ඇහි ගැටෙන්න ඕනේ නෑනේ ඇහෙන් දකින්න. ඒක නිකන් අර ප්‍රතිබිම්බ මාත්‍රයක් විතරයි. එළියේ තියෙන එක ඇවිල්ලා වදින්න ඕනේ නෑනේ. හැබැයි නාසයේ හැරි දිවේ හැරි කයේ හැරි නම් ඇවිල්ලා හැපෙන්නම දැනගන්න. ඒ කියන්නේ අලු විදිහට රූපවලට අහු වෙන එක කාමලෝකය. අරවෙයිදී දැන් දකින්න අහන්න කියන එක ගැටෙන්නම ඕනේ. හරි? ඒ සිව්. එතකොට ඒ හිතෙන් හිතන එක ඒ තුන තමයි රූප රූපාවචර මට්ටම. මේක ඉතින් කොහොමද කියලා බලන්නේ මේ මට්ටමට යන්න වෙනවා. මෙහි ඉඳන් කොහොමද කියලා හුඟට අපිට ඔක තීරෙන්නේ.
නෑ
අනිත් ආයතන වැඩ කළේ නැත්තම් ඒක ඔක් කොහොමද කියලා බලන්න එක විදිහක් තමයි සමාධිය වැඩලා ධානයක් වඩා ගන්න. අත්දකින්න ඕන. ධානයකට සමවැදුනහම රූපේ නැතුවම නෙමෙයි අර ආයතන වලින් ගන්න මට්ටම අයින් වෙනවා.
වේදනාවෙ නෙන්නේ.
ඔව්. ඒවා ඒ සියුම් වෙවි යනවා ඒවා අර කලින් ගත්තු රළු විදිහට ගන්න. එහෙම මට්ටමක් තියෙනවා. ඒකයි දැන් ධානයකට සමවැදුනහම මේ අමාරුවෙන් ඉන්න ඕනේ නැහැ. සමාධිය වඩද්දී නම් ටිකක් අමාරු වෙන ටිකක් කියලා යනකොට නේද? දැන් ධානයක ඉන්න කෙනාට පැය ගාණක් එල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. මොකද අර කායික මට්ටමේ දැන නේව නැහැ ඒකකොට. රූප ගතිය දැනගත්තට අර කයෙන් මට්ටමෙන් ගන්න රළු ගතිය නෙවෙයි. රූප වෙත්තට යනකොට ඉතින් අර රූප ගතිය සම්පූර්ණයෙන් නැති වෙලා හිත විතරයි. මනස විතරයි. ඒව අත්දකින්න පුළුවන්. සමාධියක් වඩාගෙන ගොඩක් වෙලා ඉන්න. ඒකට අත්දකින්න පුළුවන්. හරි? හොඳට සමාධිය හදාගෙන නැත්නම් ඒ ධ්‍යාන කරන විදි තියෙනවා. ඒව වඩුණ කරනකොට අත්දකින්න පුළුවන්. එහෙනම් තමයි මම මේ කියන්නේ ධ්‍යාන කරලා බලන්න. ඒකට බය වෙන්න එපා. අත්දකින්න උදව් වෙනවා. තමයි සමාධිය හොඳට වඩා ගන්න. කර කරන්න බෑ. ආනාපාන සතිය වගේ ඒවා දිගට දිගට කරන්න. මොකක් වෙලා ඉන්නකොට ඒ ධ්‍යාන අත්දකින්න පුළුවන්. හිත එකම් කරගන්න විතරයි හොඳ. හුස්ම තියනවා කියලා හුස්ම දිහා බලා හිටියහම හුස්මට හිත එකම් කරන්න පුළුවන්. ඒකට ඒක ලෝකෙට අයිති. හුස්මක් තියනවා හුස්ම දිහා බලා ඉන්න මමත් ඉන්නවා. මගේ හිත තමයි එකඟ වෙන්නේ. මගේ හිත දැන් දුවන්නේ අනිත් අරමුණ පස්සේ. ආත්ම සංඥාව තියෙනවා. ඒ සම්මා දිට්ඨිය ඇතුවත් ඒක වඩන්න පුළුවන්, ධ්‍යාන වඩන්න පුළුවන්, රහතන් වහන්සේලාටත් පුළුවන් ධ්‍යාන වලට සමාදී. මාර්ගඵල නැතුවත් පුළුවන් ධ්‍යාන වලට සමාදී. අෂ්ට සමාපatti දක්වා වඩන්න පුළුවන්. ඒකට දහමක් අහලා තියෙන්නම අවශ්‍ය නැහැ. හිත එකඟ කිරීමේ පුරුද්දයි දිනු කරගන්න. ඒක ඉතින් ඒකට ගිහිල්ලා බලන්න. හිත දැනගන්න. හිතට හිතන්න පුළුවන්කම තියෙන ඇච්චර. රළු ගතියක් නැහැ. හිත විතරක් තියනවා කියන්නේ පාවෙවි ඉන්නවා වගේ. කිසිම බර ගතියක් නැහැ. රූප ගතියක් නැහැ. අර ගැටෙන ඒ ගති නැහැ. සිතේ දහම දහමඳුර හැමතිස්සෙම කියන සමාධිය වඩන්න කියලා. දීප උපදේශය. ඒ සමාධිය වඩන්න හිත දැන් අපේ නීවරණ වලින් අයින් කරනවානේ. නීවරණ යටපත් කිරීමත් සමාධිය කියන්නේ. ඒක නීවරණ යටපත් වුණ මනසටමයි හරියට විදර්ශනය කරන්න පුළුවන්. ඒක සමාධිය වඩන තරමට හොඳයි. අපි සාමාන්‍යයෙන් කියන්නේ අඩු ගානේ යන්තම් සමාධියක් එනකන්වත් වඩන්න. ඒ කියන්නේ හුස්මටම සිහිය පිහිටනකන්වත් හුස්ම දිහා බලන්න. හැම හුස්මම දැනගන්නකම්. මුළු හුස්මම දැනගන්නකම්. දැන් මුළු හුස්මම දන්නවා කියන්නේ හිත දුවන්නේ නැහනේ ඒ කාලය තුල. ඒතට ඒ හුස්ම කීපයක් වරද්දන්න නැතුව බලා ඉන්න පුළුවන් නම්. එකක්වත් මිස් වෙන්නේ නැතුව හුස්ම අපි හිතමු 10ක් විතරවත් බලා ඉන්න පුළුවන් නම් එතකොට ඒ යම් කිසි සමාධියක් ඒක. නීවරණයටපත් වෙනවා. මොකද ඒ අතරේ වෙන වෙන අරමුණු වලට හිත දුවන්නේ නැහැ. නීවරණයටපත් වුණ මනසක් හදාගන්න. ඒක ඒ පොඩි වෙලාවකට හරි සමාධිය හදාගෙන ඒකත් එක්ක විදර්ශනය කරනවා නම් එතකොට අවබෝධය එනවා වැඩි. කලබල එහෙම මේ දුවන හිතකින් විදර්ශනය කරන්න ගියාට ඒක අමාරුයි. හිතට ඇත්ත දකින්න අමාරුයි. එහෙනම් සමාධිය පුළුවන් මට්ටමකට හදා ගන්න. හැම තිස්සෙම හිත එකඟ කරන්න ඒ සමත කමටහනකට හිත ගන්නවා. හුස්ම දිහා බලන එක නැත්නම් ශරීරයේ දැනෙන ඒවා දිහා බලන එක. මොකක් හරි අරමුණක එක්ක මෛත්‍රිය හරි වැඩ ඉන්න ඕන නැත්තම් බුදු ගුණයක් හරි වැඩ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් අසුබයක් මෙනෙහි කර කර ඉන්න පුළුවන් ශරීරේ කොටස්. ඒවා නිතර කර කර ඉන්නකොට ටික ටික හිත සමාධිය වෙනවා. මොකද ඒකෙම හිත තියෙන. සමාධියනවා කියන්නේ ඒකයි. ඒකෙම හිත තියෙනකොට වෙන අපේ ওই කෙලෙස් අරමුණු වෙන්නේ නැහැ නේද එතකොට. එහෙම හදුවන සාමාන්‍ය ජීවිතේ නේවා ටික ටික අඩු වෙනවා. අපි ඒ කාරණකම ඉන්න පුරුදු කරන අනිතර බුදු ගුණයක් කිය කියා හිටියත් ඒකත් හොඳයි. එහෙම ඉන්න ගමන් තමයි අපි විදර්ශනෙත් කරන්නේ. එහෙම හිත එකඟ වෙනකොට අපිට නුවණින් බලන්න පුළුවන් ඒ ලෝකේ ගැන දැනගන්න ඒවා මොන ආයතනවලින්ද දැනගත්තේ කියන එක. හරි පැහැදිලිද ඔය ටික? හොඳයි. එහෙනම් අපිට ආසන් කරන්න පුළුවන්. මේ කාලය තුල සතුටු වෙන්න පුළුවන්. පින් ගොඩාක් ප්‍රෙස් කරගත්තා. කුසල් සම්භාරයක් ප්‍රෙස් කරගත්තා. මහානිසංස කුසල් සම්භාරයක්. මහානිසංසය කියන්නේ ඒවට යම් කිසි දවසක නිවන අවබෝධ කරන කම්ම අපව නිවන කරා ගෙනියන්න ශක්තියක් තියෙනවා. ප්‍රතිඵල දෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් සතුටු වෙන්න පුළුවන් පින් ගොඩාක් රැස් කළා. මේ රැස් කරගත්තු පින් සේරම පින් බලාපොරොත්තු වෙන්න යම් කිසි දෙවිදේවතාවන් වහන්සේලා ඉන්නවනම් අනුමෝදන් වෙත්වා. සතුටටපත් වෙත්වා. දිවිසුරු වැඩි දියුණු කරගනිත්වා. උතුම් ධර්මාවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දෙවිතාවන් වහන්සේලා අපවත් අපේ පවුල් වල සමවත් ආරක්ෂා කරන සේක්වා. අපට යම් කිසි කරදරයක් දුකක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් ලෙඩ දුකක් සොර සතුරු උපද්‍රවයක් ආදී කිසියම්ම කරදරයක් වෙන්න තියනවා නම් ඒ සෑමගෙන් අප සෑම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රස කරගත්තු පින්වල බලයෙන් යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් අපෝ මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් අසුර කරන්න ලැබෙන එක, ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් අසුර කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. එයාගෙන් මේ අපේ ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දා දහමක් අහලා දැකලා නැති හින්දා අවිද්‍යාවෙන් කරන සංකාර සේරම අනිත්‍යයි අපව දුකටපත් කරනවා. ඒ වගේම මේ හිතට අරුමුණේ ධම්මතා කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. අපි මුලා කරනවා අපි ආත්ම ස්වභාවයකට දාලා. කට සබ්බේ ධම්මා අනත්තාති බව මේ ඇත්ත ඇති හැටිට නුවණට වැටහෙන යදා පඤ්ඤාය පිස්සති. එතකොට මේ මුලා වෙලා ඇති කරගත්තු දුක කලකිරිලා අතාරිනවා. ඔබ තමයි නිවණට මාර්ගයේ සමග විසිරෙන්නේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පිස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පිස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පිස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සබ්බ සබ්බ සබ්බ.